පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
අද ප්‍රශ්නේ යොමු කරන්නේ වීවකාව පිළිබඳවයි. ඒට කේන්ද්‍රගත වුණු වීවලට පොරොන්දු වුණු සහතික මිල පිළිබඳව. අද අපේ රටේ වීගොවීන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැක ගැනීම සඳහා කරන අරගලයක් වශයෙන් පමණයි. වගාවට පෙරද වගා කරන අතරතුරද ණයබරින් මිරිකන ගොවියා අස්වැන්න නෙලාගත් පසු රජයේ පොරොන්දු වූ සහතික මිල ලබාගත නොහැකිව අස්වැන්න අඩු මිලට අතරමැදියන්ට විකුණා දමන. යමත කරන්න හොඳනේ මේවට අමතරව අපි අවබෝධ කරගෙන හමාරයි වනාලි මිනිස් ගැටුම නිසාත් වන සතුන් මිනිස් ගැටුම නිසාත් විශාල වශයෙන් වගාහානින් සිද්ධ වෙනවා. ඒ ගැටළු වලට ඇත්ත වශයෙන්ම ගොවි ජනතාවට විසඳුමක් ලැබිලා නැහැ. නිසා අතිවැදගත් ප්‍රශ්නයක් හැටියට මේ කාරණාව මම ඉදිරිපත් කරනවා. 2025 යලහන්නේදී රජය මිලදීගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල කොපමණ? එම ප්‍රතිපාදන වෙන්කලේ අයවැය මගින්ද නැතහොත් ණය පහසුකම් හරහාද? එසේ මිලදීගත් වීතුග මේ වන විට වෙළඳ පොළට නිකුත් කර තිබේද? නැතිනම් දීර්ඝකාලීනව ගබඩා කිරීම හේතුවෙන් ගුණාත්මක භාවයට හානිවීම නිසා මූල්‍ය අලාභයක් රජයට සිදු ඇද්ද? එම අලාභයක් තිබෙන්නේ නම් එයට වගකිව යුත්තේ කවුද? 2025-26 මහකන්නේ සඳහා වී මිලදී ගැනීමේ රජයේ අපේක්ෂිත ඉලක්කය කොපමණ? රජයේ සතු ගබඩා ධාරිතාවේ ඒ සඳහා ප්‍රමාණවත්ද? නැතහොත් අමතර ගබඩා පහසුකම් කුලියට ගැනීම මගින් අතිරේක මහජන මුදලක් වැය කිරීමට රජයේ අපේක්ෂා කරන්නේද? කථානායකතුමා, මේ නැගෙනහිර රජරට බල ප්‍රදේශවල ගොයන් කපන්න පටන් ගන්න මස්වැල්ල නෙලනවා. දැන් මිල යන්නේ 70-80ට, හැබැයි පොරොන්දුනේ 120ට. ඒ වගේම රජය ප්‍රකාශ කරා වී මිලදී ගැනීමේදී කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල්කරුවන්ට සහන ලබා දෙනවායි කියලා ඒ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. ඒසේ සිදුවෙනවද නැද්ද කියන එක අපි අහන්න කැමතියි. මේ දක්වා සත්‍ය ලෙස මිලදීගෙන ඇති වී ප්‍රමාණය රජයේ ඉලක්කගත මිලදී ගැනීමෙන් කවර ප්‍රතිශතයක්ද? රජයේ සංඛ්‍යාලේඛන සහ සත්‍ය මිලදී ගැනීම අතර පරතරයක් තිබෙනවාද? මේ පිළිබඳව ගොවීන් දක්වන විරෝධතා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? මොකද රජය කියනවා වී මිලදී ගන්නවයි කියලා, 120ට ගන්නවයි කියනවා. හැබැයි ඉතින් ගොවියට ලැබෙන්නේ 70-80ක් වගේ ඉතාමත්ම පහළ මිලක්. මේ පරතරයේ පිළිබඳව මොකද රජයේ ප්‍රතිචාරය සහ පිළිතුරු සහ විසඳුම? මහකන්නේ සහතික මිල තීරණය කිරීමේදී ගොවියාගේ සැබෑ නිෂ්පාදන වියදම ගණනය කිරීමට භාවිතා කළ සූත්‍රය කුමක්ද? ගොවියාට ලාභයක් ඉතිරි නොවන මිලක් සහතික මිල ලෙස හැඳින්වීම ජනතාව මුලා කිරීමක් නොවේද? යෙදවුම් මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම පොහොර රසායනික ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පහළ ගිහිලා තියෙනවා. යූරියා, MOP, TSP යනාදී යෙදවුම් වලත් මිල ඉහළ ගිහිලා තියෙනවා. මේ තත්ත්වය තුළ මොකක්ද නිෂ්පාදන වියදම ගණනය කරන්න උපයෝගී කරගන්න සූත්‍රය සහ එයට සරිලන ආකාරයට රජය ලබා දෙන සහතික මිල? මොකද අපිට පහුගිය දවස්වල දැනගන්න ලැබුණා අමාත්‍යවරයා කියනවා මේ පාර පොරොන්දුණු මිලට ගන්න බෑ, තව අවුරුදු දෙකක් බලන් ඉන්න වෙයි කියලා. අර 120 සහතික මිල ලබා දෙනකම් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. වර්ෂාව, රෝග හා පෝෂක උණතා මහකන්නේ අහිමි වුණු ඇතයි අපේක්ෂිත අස්වැන්න කොපමණද? ඒ කියන්නේ වර්ෂාව, රෝග හා පෝෂක උණතා හේතුවෙන් මහකන්නේ අහිමි වන අපේක්ෂිත අස්වැන්න කොපමණද කියලා ගණනය කරලා තිබෙනවා. එම අඩුව ජාතික සහල් සැපයුමට බලපාන ආකාරය පිළිබඳව රජය අගෙයීමක් සිදුකර තිබේද? නැතහොත් රජයට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සැලැස්මක් නොමැතිද? දැන් විශේෂයෙන්ම ගරු කථානායකතුමා මැද පෙරදිග උද්ගත වෙලා තිබෙන තත්ත්වයත් එක්ක අනිවාර්යයෙන්ම මේ යෙදවුම්වල මිල ඉහළ යනවා. මේ යෙදවුම්වල මිල ඉහළ යනකොට ඇත්ත වශයෙන්ම ගොවි ජනතාවට ඉහළ සාවර මිලක් ලබා දිය යුතුයි. මේ පවතින මිලට වැඩිය. මොකද යෙදවුම්වල මිල ඉහළ යන නිසා මේ පිළිබඳව රජය ගණනය කිරීමක් සිදු කරලා තිබෙනවද කියන එක අපි අහන්න කැමතියි. මහකන්නේ සමස්ත අස්වැන්න දේශීය අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව රජය සහතික කරන්නේද? මොකද දිත්වා සුලි කුණාටුව තුළ විශාල හානි සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම පෝර සහනාධාරයත් අර්ධ වශයෙන් ලැබුණේ ඒ පෝර සහනාධාරයත් හේදිලා ගිහිලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම රජය අලුතෙන්ම ඒ සහනාධාරය ලබා දීම සිදු කරන්නට ඕන. නමුත් මේ අස්වැන්නේ යම්කිසි අඩුවක් පවතින්නේ නම් 2026 වසරේ සහල් නානයනය කිරීමට රජයේ සැලසුම් කළ තිබෙනවද? එසේනම් මානයනය කිරීමට නියමිත සහල් වර්ග ප්‍රමාණ සහ කාලසටහන් කුමක්ද? මම ඉල්ලීමක් කරනවා මේ පිළිතුර මේ ප්‍රශ්නය ඉතාමත්ම කාලීන ප්‍රශ්නයක්. ඒ නිසා රජයෙන් ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා අද දවසේම.
ගරු සභානායකතුමා,
කෘෂිකර්ම අමාත්‍ය අංශයෙන් දැනුම් දීලා තිබෙනවා ඔවුන්ට කල් අවශ්‍ය බව.
ස්ථාර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා. අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු විමල් රත්නායක මහතා 2025/8/6 දින ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා විසින් ස්ථාර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමු.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහලා තියෙන 22 ප්‍රශ්නයට පිළිතුරු එක ඔව්. යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මහනගර සභා ඇතුළු නගර සභා ප්‍රාදේශ සභා 13ක් නාගරික සංවර්ධන බලප්‍රදේශ ලෙස 2024 ජුලයි 24 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මේ තුළින් සාමාන්‍ය ජනතාව වෙත ආර්ථික බරක් පැටවීමට අදහස් නොකරන අතර ඉදිකිරීම් විධිමත් ආකර්ෂණය කිරීමට අවශ්‍ය මාර්ග උපදේශකත්වය ලබා දෙනු ලැබේ. විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා නාගරික සංවර්ධන අධිකාරී බලප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර එම බලතල සියල්ලම අදාළ ප්‍රාදේශ සභාව වෙත බලතල පැවැත්වීම විධිමත් සිදු කර ඇත. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල එම ප්‍රාදේශ සභාව වෙත ලබා දී ඇති බව අවධාරණය කරමි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් අනුමත කිරීමේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුක්‍රම ලබන බැවින් එම කාර්යයන් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් සිදුවේ. තව නාගරික සංවර්ධන අධිකාරියේ මාර්ගගත සැලසුම් අනුමත කිරීමේ ක්‍රමවේදය මෙම වෙනුවට යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පානාතන වෙත හඳුන්වා දී ඇති අතර අදාළ නිලධාරීන් පුහුණු කර එම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට විශාල පිරිවැයක් දරා ඇති අතර එම පළාත් පානාතන වෙත නොමිලේම එම සේවයන් ලබා දීම සිදු කෙරේ. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධව වාතාවක් මම ඉදිරිපත් කරන්න කැමැති මන්ත්‍රීතුමාගේ අවබෝධය සඳහා වර්ග අඩි 9000ට අඩු සියලුම සැලසුම් අනුමත කරන්නේ ප්‍රාදේශ සභාව වලින් ලංකාවේම. ඒකෙදි උතුරු පළාත් සභාවේ උතුරු පළාතේ තිබෙනවා සභා 36ක්. ඒ 36ෙම නිලධාරීන් පුරුදු කරලා ඔන්ලයින් තමයි සියලුම මේ UD එකට දාලා කරන අප්‍රූවල්ස් කරන්නේ. මේකේ වර්ග දෙකක් තිබෙනවා. වර්ග අඩි 9000ට වැඩි ඒවා UD එකෙන් තමයි අප්‍රූව් කරන්නේ. වර්ග අඩි 9000ට අඩු ඒවා ප්‍රාදේශ සභාව වලින් කරන්නේ. මේ ප්‍රාදේශ සභා සියල්ලම පුරුදු කරලා තියෙන නාගරික සංවර්ධන අධිකාරියේ මොකද වුණා තමයි මේ විශේෂඥභාවය තිබෙන්නේ ඔන්ලයින් කරන්නේ. ඒ නිසා වාර්ෂිකව ගත්තට පස්සේ ඒ ඔන්ලයින් ඇප්ලයි කරන එක වැඩි වෙලා තිබෙනවා. ඒකට අදාළ කරන පාස්කෝ මේ විසඳුම් ලබා දීමත් ඉක්මංගලා තිබෙනවා. ඒ වගේම තමයි වර්ග අඩි 9000ට වැඩි ඒවා තමයි නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන්නේ. ඒත් ජැක්නවල තිබෙන UD ඔෆිස් එකට ඒගොල්ලන් ඔන්ලයින් and online apply කරාම කොළඹදී ඒවා ඉතාම හොඳින් කරන දැනට මේ කටයුත්ත ඉතාම සාර්ථක වෙන්නේ උතුරු පළාත. ඒ නිසා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි එකට අදාළව මේ පිළිතුරත් මම එකතු කරනවා. දෙක, කුඩා හා මධ්‍යම කර්මාන්ත අදාළ පළාත් පානාතන තුලින් නාගර සංවර්ධන අධිකාරියේ සංවර්ධන රෙගුලේටර් අනුකූලව අදාළ අනුමැති ලබා දීම තුලින් එම කර්මාන්ත කරවන්න මෙන්ම අවට ජනතාවට තුන පීඩාවන් වැළැක්වීමට හැකි වේ. තුන, ජාතික භෞතික සැලැස්මට අනුව ප්‍රධාන බහුවිධ නගර මල්ටි මොඩල් සිටිස් 4ක් හඳුනාගෙන ඇති අතර එම නගරවන්නේ කොළඹ හම්බන්තොට කුණාමලේ හා යාපනයේ ඒ අනුව උතුරු ජනතාවගේ ආර්ථික හා සංවර්ධන නගා සිටීම අරමුණින් සහ විධිමත් නාගර සංවර්ධන ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නාගර සංවර්ධන අධිකාරී බලප්‍රදේශ ලෙස මෙම දිස්ත්‍රික්කය ප්‍රකාශිත පත් කර ඇත. ඒ අනුව ආර්ථික, සමාජීය, භෞතික හා පාරිසරික සමතුලිතතාවයෙන් යුතු විධිමත් නාගර සැලැස්මක් ග්‍රේටර් ජැෆ්නා ඩෙවලොප්මන්ට් ප්ලෑන් සියලුම පාර්ශ්ව කරුවන්ගේ සහභාගිත්වයෙන් සකස් කර ඇත. එම සැලැස්ම පිළිබඳව යාපන දිස්ත්‍රික්කයේ සියලුම ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් ලබාගෙන අදාළ සංශෝධනයන් සිදු කර ඇත. 2025 මැයි 27 වන දින එම සාකච්ඡාවට ගරු සිදරන් මන්ත්‍රීතුමාත් සහභාගීලාට අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම 2025 දෙසැම්බර් 26 දින පැවති යාපන දිස්ත්‍රික් සම්බන්ධීන් කමිටුවේදීද මේට නැවත අලුතෙන් අනුමැත කර ආරම්භ තිබෙනවා. ඉදිරියේදී මෙම සැලැස්ම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරමින් පවතී. 4 නාගරික සංවිධානාධිකාරියෙන් වර්ගලි 9008 වැඩි ගොඩනැගිලි සඳහා පමණක් අදාළ අනුමැති ලබා දෙන අතර ඉතිරි සියලුම ගොඩනැගිලි සැලසුම් සඳහා අදාළ පළාත් ආයතන වලින් අදාළ අනුමැතිය ලබා දෙනු ලැබේ. මම මේ පිළිබඳව කලින් පැහැදිලි කරා. 5 එම ගැසට් නිවේදන අවලම් කිරීම සිදු කරන්නේ නැත. ඉහත පැහැදිලි කිරීම සිදු කර ඇති ආකාරයට යාපන දිස්ත්‍රික්කයේ විධිමත් නාගරික සංවර්ධන අනුකූලව සිදු කිරීමට විධිමත් සංවර්ධන සැලැස්මක් අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ එබැවින් එම ගැසට් නිවේදන අවලංගු කළ නොහැකි අතර මේ තුළින් සාමාන්‍ය ජනතාවට පීඩනයක් ඇති නොවන බව අවධාරණය කෙරේ. කරු කථානායකතුමනි, මේට අමතරව අපි යාපන දිස්ත්‍රික්කය ගරු ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවක් මගින් නගර 10ක විශේෂ සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර අයවැය යෝජනාවෙන් ඒ නගර 10ට යාපනයේ දිස්ත්‍රික් යාපනයත් අයිති, වවුනියාවත් අයිති උතුරු පළාතෙන්. ඒ සඳහා මේ වසරේ මිලියන 250ක් අමතරවත් වෙන් කළා තිබෙනවා. දැනට අපි යාපනයේ දිස්ත්‍රික්කය තුළ SADC ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඒ නගරයේ තිබෙන අතිවිශාල ෆ්ලෑෂ් හදිසි වර්ෂාවලින් යාපනය නගරය යට වෙනවා. මොකද යාපනය නගරයේ තියෙන කුඩා පොකුණු සහ කාණු පද්ධති හරියාකාරව පසුගිය කාලවලවල සංවර්ධනය කළ නැති නිසා අපි ඒ සම්බන්ධව මේ දිනවල අධ්‍යයනයක් කරගෙන යනවා. ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් ඒ වගේ මේ බලාපොරොත්තු වෙනවා යාපනය නගරයේ දිගු කාලීනව සංවර්ධනය කරන්නත්. ඒ සඳහා දැනට මිලියන 250ක් මේ වසරට වෙන් කරලා තිබෙනවා. එනිසා එක තමයි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා 2026/03/05 දින ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා විසින් විස්තර නියෝග 27/02 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමු.
ගරු කථානායකතුමනි, විශේෂයෙන් අදාළ ප්‍රශ්නේ මීට වසර 12කට පෙර සිදු සිදීම් කිහිපයක් සම්බන්ධයෙන් උත්තරය 2014/04/11 දින අලුයම් කාලයේදී පදවිය පොලිස් වසමේ අංක 5 බුද්ධංගල ග්‍රාම සේවා වසමේ කම්බිලිවැව උතුරු කැලෑබද ප්‍රදේශයේදී වන්නි ආරක්ෂක සේනාංකයේ සෙබළ පිරිසක් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම සෙබළ පිරිස වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකදී සෙබළ පිරිස විසින් ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී තෙදෙනෙකු මියගොස් ඇත. මේ සම්බන්ධයෙන් 2014/04/11 දින පැය 11/10 19 වන ගජබාර රෙජිමේන්තුවේ කැල බෝගස්වැව යුදහමුදා කඳුරේ යුදහමුදා මේජර් ඒකනායක මුදියන්සේලාගේ අජිත් ඒකනායක යන අය විසින් පදවිය පොලිස් ස්ථානය වෙත මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් කර ඇති අතර මෙම පැමිණිල්ල GCIB 319 ඇලයිරක් 98 යටතේ සටහන් කර බලාපොරොත්තු අංක 20/2014 යටතේ ලේඛනගත කර ඇත. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පදවිය පොලිස් ස්ථානය මගින් හා අනුරාධපුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර විමර්ශන පවත්ව ඇති අතර එම නිලධාරීන් විසින් මරණකරුවන්ගේ රුධිර සාම්ප්‍ර ලබාගෙන ඇති අතර මරණකරුවන් සන්තකයේ තිබී අංක 62239 දරන පෙති අවිය හා ඇඳ සිටි ඇඳුම්ද හිස්පතුරම් කොපුවක්ද නඩු භාණ්ඩ වශයෙන් බාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් 2014/04/11 දින නඩු අංක B 239/2014 යටතේ කැපිටිගොල්ලෑව ගරු මෛත්‍රත් අධිකරණ වෙත කරුණු වාර්තා කර මෙම මරණකරුවන් සම්බන්ධයෙන් මෛත්‍රත් පරීක්ෂණයක් පැවැත්වීමටත් මෛත්‍රත් පරීක්ෂණයෙන් පසු මරණකරුවන්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් පැවැත්වීමටත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මරණකරුවන්ගේ ඥාතීන් ඉදිරිපත් වේ නම් මෘත ශරීරයන් නොවේ වෙත බාර දීමටත් එසේ ඉදිරිපත් නොවේ නම් රජයේ මගින් ආදාන කටයුතු කිරීමටත් අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස හා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවට තොරතුරු වෙත ලබා දී ඇත. මෙම සිද්ධියට අදාළව 2014/04 කැබිතිගොල්ලෑව මෛත්‍රත් අධිකරණයේ නඩු අංක B239 ඇලිරක් 214 යටතේ ගරු අධිකරණය වෙත වැඩිදුර කරුණු වාර්තා කර ඇති අතර මෙම නඩුකරේ අධිකරණයේ විභාග කර රයිෆල් වර්ගයේ ගිනියාවකින් ආත්මාරක්ෂා සඳහා ප්‍රතිපාර එල්ල කිරීමේදී සිදු වූ මරණයක් බවට තීරණය කර නඩු කටයුතු අවසන් කරමින් ගොනුව වසා ඇත. දෙවැනි ප්‍රශ්නය විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ කොටස. මේ දෙවැනි කොටස පිළිබඳව ගරු කතානායකතුමනි තවදුරටත් සොයලා බලලා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හැකි තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ දෙවැනි කාරණයට අදාළව විමර්ශන කීපයකුත් දැන්ට පැවැත්වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ වෙතින් පිළිතුරු ලැබුණු පසුව ඉදිරිපත් කරන්න පුළුවන් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. තොරතුරු මේ සභාවට ඉදිරිපත් කරන්න කැමැති. බොහොම ස්තුතියි කතානායකතුමා.
ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, පක්ෂනායක රැස්වීමේදී අපි තීරණය කරපු පරිදි අද 5:30 දක්වා නියමිතව තිබුණේ ආණ්ඩු පක්ෂයේ විසින් ගෙනෙන කල්තැබීමේ යෝජනාව. නමුත් ආණ්ඩුව ඒක ඉදිරිපත් නොකරන්න තීරණය කරපු නිසා අපි කාරුණිකව ඉල්ලනවා විපක්ෂය වෙනුවෙන් ඒ පැය භාගයත් මේ හසි නීති විවාදයට ලබා දෙන්න කියලා. කොහොමත් තිබුණු එකනේ. කතිකයෝ ගණනාවක් ඉන්නවාද අදහස්
ප්‍රකාශ?
බිස්නස් කමිටියේදී බල කතා.
බිස්නස් එකද අපි කතා කරමු ගැන. ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මීට පෙර මට අවස්ථාව තිබුණේ මේ ගරු ශානක්‍යන් රාජපුත්‍රන් මන්ත්‍රීතුමා විසින් යොමු කරලා තිබුණු ප්‍රශ්නේ එතුමා සහභාගි නොවුණත් මේ ප්‍රශ්නේ කාලීන වශයෙන් වැදගත්කමක් තියෙන නිසා ඔබතුමාගේ අනුමැතිය ලැබෙනවා නම් මේ පිළිතුර සභාගත කරන්න අවසරය ඉල්ලනවා.
සභාගත කරන්න
ඕනේ.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු
කතානායකතුමනි, ස්ථාවර නියෝග 128 අපි දන්නවා පොදු ව්‍යාපාරික සභාවක් තියෙනවා. හැබැයි මේ පොදු ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ඔහුගේ පෞද්ගලික අභිමතය අනුව අපි දැක්ක ඊයේ ගල්ලඟුරු වංචාව පිළිබඳව මේ සුද්ධ කරනවා මේ පාර්ලිමේන්තුවේදී. ඊයේද පෙරේදද? එතකොට අද එතුමා නොරොච්චෝලට ගිහිල්ලා තියෙනවා ඒ සුද්ධ කරන වැඩේ දෙවැනි අදියරේ කරන්න. දැන් ඊයේ නොරොච්චෝලේ අර්බුද දෙකක් ඇති වෙලා තියෙනවා. එකක් තමයි ගල්ලඟුරු ආභරණ යන්ත්‍ර දෙකක් කැඩලා තිබුණා. අර ආණ්ඩුවට බොරු කියන්න පුළුවන්. හැබැයි යන්ත්‍ර සූත්‍ර වලට බොරු කරන්න බෑ. ඒ ගරාපු බාලා ගල්ලඟුරු ඉඳන් දැන් එක පැත්තකින් දුම් යනවා, ෆ්ලයි ඇෂ් යනවා. එක බලාගාරයක
ගරු මන්ත්‍රීතුමා මොයි
පොයින්ට් එක මොකද? ඒ නිසා මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ සභාපතිලාට තියෙන ඩෝබි වැඩේ කරන්න නෙමෙයි, ඒ ගල්ලඟුරු පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරන්න ඒකට සහයෝගය දෙන්න.
ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මම මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීට දාලා තමයි මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ. එතුමාට එහෙම බලයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව සවාබල්ලා කටයුතු කරන්න කියලා. දෙවෙනි කරුණ තමයි කට තිබුණු පළියට හැම වෙලාවෙම එක එක වාචාල කතා කියන්න පුරුදු වෙන්න එපා. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයාත් වෙනත් ඕරම කාරක සභාවක සභාපතිවරුන්ටත් ඒවයි මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් කතා කරනවා. ඒගොල්ලන්ගේ තමයි වගකීම තිබෙන්නේ. යා බොරුවක් කිව්වොත් ඒක යාට බලපාවි. ඒ නිසා පොදු ව්‍යාපාර කාරක සභාවත් ගිරුම් කාරක සභාවත් හැම කාරක සභාවකම සභාපතිවරු තමන් වගකීමෙන් කටයුතු කරන්නේ, ඒගොල්ලන් මන්ත්‍රීවරු. ඒ නිසා මම කරුණාවෙන්ලා සිටිනවා තමන්නාසලාගේ දේශපාලන වුණාට තමන්නාසලා දේශපාලනය කරන මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් නැති කරන ඔබතුමාට බලයක් නැහැ.
දැන් මේ ඒ කාරණාව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අනුකූලව තියෙන ප්‍රතිපාදනට අනුව තමා ඉල්ලීම් කරාට පස්සේ කතානායකවරයා විසින් අවසර ලබා දීලා තියෙන්නේ. ප්‍රධාන වැඩ කටයුතු ඔබතුමා මොකද පොයින්ට් එක ගරු උදාසීන මන්ත්‍රීතුමා?
මේ කාරණේ ගැනම විනාඩියක් තත්පරයක්.
නෑ ගරු පොයින්ට් මේ පොයින්ට් එක විතරයි.
නෑ නෑ ඔබතුමා අටියෙම දුන්නා කියලා තත්පරයක් දෙන්න. නෑ මම කියන්නේ
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද දින පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වැඩ කටයුතු මුඛස්ථානයේ ගත යුතුයි.
සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු සභානායකතුමා,
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 2, ന്യാයපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 81 සහ 82 දරන විෂයන් පිළිබඳ වැඩ අද දින රැසීමේදී පාර්ලිමේන්තු ස්ථාන නියෝග 27 දී විධිවිධානයේ දහස් යුතුයි.
සභාව එකඟද?
ආයි.